අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ අනුරාධපුර නාචාදුව කුඩා නෙළුබෑව ගැමුණු මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය බුවනෙක කුමාර මහත්මයාට.
සුබ සන්ධ්‍යාවක් දරුවනේ. අද අපේ විද්‍යා පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය ගැන. එතකොට රුධිර සංසරණ ක්‍රියාවලිය ගැන කතා කරනකොට රුධිර සංසරණේ අවශ්‍යතාවය ගැන අපිට කියන්න වෙනවා. එතකොට රුධිර සංසරණය සිදු කරන පද්ධතිය ගැන කතා කරන්න වෙනවා. ඊගාවට පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ව්‍යූහයන් ගැන කියන්න වෙනවා. ඒ වගේම ඒකේ ඇතිවන රෝගාබාධ තත්ත්වයන් ගැන කතා කරන්න වෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලමු රුධිර සංසරණ පද්ධතියක අවශ්‍යතාවය මොකද්ද කියන එක. රුධිර සංසරණ පද්ධතියක අවශ්‍යතාවය, එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතියේ කෘත්‍ය වෙන්නේ ප්‍රධාන කරුණු තුනක් ගැන කියන්න වෙනවා. එකක් තමයි ද්‍රව්‍ය පරිවහණය, මූලිකම කාර්යය. අපේ සිරුර තුළ පරිවහණය කරන සියලුම ද්‍රව්‍ය රුධිරය ඔස්සේ තමයි පරිවහණය වෙන්නේ. ඊගාව කාරණය තමයි දෙවැනි කෘත්‍ය, සමස්ථිතිය. සමස්ථිතිය කියන්නේ දේහයේ තියෙන සංඝටක තත්වයන් සමතුලිතව පවත්වා ගැනීම. එතකොට ජලය, ග්ලූකෝස්, උෂ්ණත්වය වගේ දේවල් මීට අයත් වෙනවා. ඊගාවට ආරක්ෂක කෘත්‍ය, ඉතා වැදගත් කටයුත්තක්. බාහිර විස බීජ වලින් සිරුරට ඇතිවන හානිකර තත්ත්වයන් වලින් සිරුර ආරක්ෂා කර ගැනීම සිදු කරන්නේ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ. එහෙමනම් අපි මේ එක් එක් කාරණය ගැන බලමු. මේ කාර්යයන් කරන්නේ කොහොමද කියන එක බලමු. ඒ සඳහා රුධිර සංසරණ පද්ධතියේ තියෙන මූලික කොටස් ගැන කතා කරමු. රුධිර සංසරණ පද්ධතියේ මූලිකම කොටස් තුනක් තියෙනවා. අනිවාර්යයෙන්ම රුධිර සංසරණ පද්ධතියේ තරලමය කොටසක් තියෙනවා රුධිරය. ඒ වගේම මේ රුධිරය දේහය පුරා රැගෙන යාම සඳහා අවශ්‍ය කරන බලය සපයන්න හෘදයක් තියෙනවා. ඒ වගේම ඒ රුධිරය සපයන බලය ඔස්සේ දේහය පුරා අරගෙන යන්නේ මාර්ග පද්ධතියක් තියෙනවා, ඒ රුධිර වාහිනී. රුධිර වාහිනී ප්‍රධාන කොටස් තුනයි. ධමනි තියෙනවා, ශිරා තියෙනවා, රුධිර කේශනාල තියෙනවා. එතකොට රුධිරය මේ ඔස්සේ දේහය පුරාම ගමන් කරනවා. එහෙමනම් අපි දැන් බලමු මේ රුධිරයේ තියෙන, රුධිර සංසරණ පද්ධතියේ තියෙන මේ මූලික කොටස් වලින් කෙරෙන කාර්යයන් මොනවද, මේවා ව්‍යුහය මොනවද වගේ විස්තර ටික. ඉස්සෙල්ලාම බලමු රුධිරය. රුධිරයේ අපේ ශරීරයේ බරෙන්, අපේ මුළු ශරීර ස්කන්ධෙන් 8% පමණ තියෙන්නේ රුධිරයේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ගණන් හදා ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 40ක් බර කෙනෙක්ගේ කිලෝග්‍රෑම් 5ක පමණ ස්කන්ධයක් මේ රුධිරයේ තියෙනවා. එතකොට වැඩුණු පුද්ගලයෙක්ගේ සාමාන්‍ය රුධිර පරිමාව ලීටර් 6ක් විතර වෙනවා. ලීටර් 6ක පමණ අගයක් ගන්නවා වැඩුණු කෙනෙක්ගේ රුධිරයේ ප්‍රමාණය. එතකොට සාමාන්‍යයෙන් හොඳින් සොලවලා, විශේෂයෙන්ම කේන්ද්‍ර අපසරණය කියන ක්‍රියාවලිය මගින් හොඳින් කලත්තලා රුධිරය නිශ්චලව තිබ්බොත් එහෙම රුධිරයේ තියෙන ප්‍රධාන කොටස් දෙකක් අඳුනා ගන්න පුළුවන්. පරීක්ෂණ නලයකට රුධිරය සාම්පලයක් අරගෙන ඒක හොඳින් කේන්ද්‍ර අපසරණය මගින් කේන්ද්‍ර අපසරණයට ලක් කරලා මේ නිශ්චලව තැබුවොත් රුධිරයේ අපිට ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි තරලමය කොටස. ඒක 55% විතර තියෙනවා මුළු උසෙන්. පරීක්ෂණ නලයේ උසෙන් 55% විතර තියෙන්නේ රුධිර ප්ලාස්මය හෙවත් තරලමය කොටස. 45% විතර තියෙනවා රුධිර සෛල හෙවත් දේහාණු කොටස. එතකොට මේ දේහාණු කොටසේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. රුධිරයේ තියෙන දේහාණු. එකක් තමයි රතු රුධිරාණු හෙවත් රක්තාණු. අනිත් එක තමයි සුදු රුධිරාණු හෙවත් ශ්වේතාණු. ඊගාවක රුධිර පට්ටික කියන ප්‍රධාන කොටස් තුනකින් තමයි රුධිරය සකස් වෙලා තියෙන, රුධිරයේ දේහාණු සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ එක් එක් දේහාණු වර්ගයේ ව්‍යුහය සහ එයින් කෙරෙන කාර්යයන් ගැන. රුධිරයේ ඉස්සෙල්ලම රතු රුධිරාණු, එහෙම නැත්නම් රතු රුධිර සෛල රක්තාණු කියලා අපි හඳුන්වන සෛලවල හැඩය මතු පිටින් බැලුවාම තැටියක් වගේ මඩලයක් වගේ පැත්තෙන් බැලුවාම ද්වි අවතලයි. මෙහෙම වෙලා තියෙන්නේ මේ ද්වි අවතල හැඩය ලැබිලා තියෙන්නේ මේ සෛලවල මේ න්‍යෂ්ටි නැහැ තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මේ න්‍යෂ්ටි නොමැති වීම සහ මේ ද්වි අවතල හැඩය නිසා ඉතා කුඩා ස්ථානවලින් පවා මේ සෛලවලට ගමන් කරන්න පුළුවන්. ඉතා මේ කුඩා මේ රුධිර කේශනාල තුලිනුත් බාධාවකින් තොරව ගමන් කිරීමට මේ හැඩය වැදගත් වෙනවා. ඒතර රතු රුධිරාණු ඇති වෙන්නේ යකඩ අයනයක් හැදෙන්නේ යකඩ අයනයක් සහ ග්ලොබියුලින් ප්‍රෝටීනයක් බන්ධනය වෙලා. ග්ලොබියුලින් ප්‍රෝටීනයකුයි යකඩයි එකතු වීමෙන් හැදෙනවා රතු රුධිරාණු සෛල. ඊගාවට සාමාන්‍යයෙන් ප්‍රධානම කාර්යය එකම කාර්යය ගත්තොත් එහෙම ඔක්සිජන් පරිවහනය. ඔක්සිජන් පරිවහනය කියන්නේ දේහයට අත්‍යවශ්‍යම දෙයක්නේ. සෑම සෛලයකම ශක්තිය නිපදවීමට ඔක්සිජන් ඕන. ඒතකොට මේ ඔක්සිජන් නිපද මේ දේහේ පුරා අරගෙන යන්නේ රතු රුධිර සෛල මගින්. ඒක වෙන්නේ කොහොමද කියනවා නම් ග්ලොබියුලින් සමග ඔක්සිජන් බන්ධනය වෙලා ඔක්සි හිමොග්ලොබින් විදිහට හිමොග්ලොබින් එක රුධිර සෛල රතු රුධිර සෛලවල තියෙන හිමොග්ලොබින් හිමොග්ලොබින් සමග ඔක්සිජන් එකතු වෙලා ඔක්සි හිමොග්ලොබින් විදිහට තමයි මෙම ඔක්සිජන් දේහේ පුරා අරගෙන යන්නේ. රතු රුධිරවල රතු පැහැ රතු රුධිර සෛලවල රතු පැහැට හේතුව යකඩ අයන තිබීම. යකඩ තිබීම තමයි රතු පැහැට හේතු වෙන්නේ. රුධිරය එක ඝන මිලිමීටරයක රුධිරයේ ඝන මිලිමීටරයක් තුල රතු රුධිරාණු සෛල සාමාන් යයෙන් මිලියන 4.5ක් විතර අඩංගුයි. රුධිරයේ රුධිර සෛල මිලියන 4.5ක් විතර තියෙනවා එක ඝන මිලිමීටරයක රතු රුධිර සෛල විතර. එතකොට අපි කියවන්නේ සුදු රුධිරාණු කියලා කොටසකුත් තියෙනවා කියලා. එතකොට සුදු රුධිරාණු සෛල ඉතා අඩු ප්‍රමාණයක් තියෙන හින්දා අපිට රතු පාටරම තමයි පේන්නේ. ඊගාවට පරිවහණයට වැඩි පෘෂ්ඨ වර්ග ඵලයක්. ඒ කියන්නේ ඔක්සිජන් වැඩිපුර බඳව ගන්න පුළුවන් වැඩි පෘෂ්ඨ වර්ග ඵලයක් ලැබෙනවා මේ අවතල හැඩය නිසා. සාමාන්‍ය සමතල හැඩයක් තිබුණා නම් පෘෂ්ඨ වර්ග ඵලය අඩුයි. එතකොට ඔක්සිජන් බැඳ ගන්න තියෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඊගාවට මේ රතු ඇටමිදුළු තුළ අපි කිව්වා මේ රතු රුධිරාණු සෛල නිපද වෙනවා කියලා. විනාශ වෙන්නේ අක්මාවේදී හෝ ප්ලීහාවේදී. සාමාන්‍ය ආයු කාලය දින 120ක් විතර වෙනවා. එතකොට අක්මාවේදී හෝ ප්ලීහාවේදී විනාශ වෙනවා දින 120ක විතර ආයු කාලයක් තියෙනවා. මේ ආයු කාලය තුලදී ඔක්සිජන් පරිවහණය කරනවා. ඔක්සිජන් පරිවහණය කරන්නේ හිමොග්ලොබින් එක්ක රතු රුධිර සෛල වල තියෙන හිමොග්ලොබින් වල ඔක්සිජන් එකතු කරගෙන ඔක්සි හිමොග්ලොබින් විදියට. එතකොට රතු පැහැට හේතුව යකඩ අයන පැවතීම කියලා අපි කිව්වා. රුධිරය ඝන මිලිමීටරයක රතු රුධිර සෛල මිලියන 4.5ත් 5.5ත් අතර ප්‍රමාණයක් තියෙනවා. රතු රුධිරාණු සහ සුදු රුධිරාණු සෛල ගත්තාම සුදු පාටට අපිට පේන්නේ නැහැ, සුදු රුධිර සෛල පේන්නේ නැහැ, රතු පැහැටමයි පේන්නේ. ඒ තියෙන ප්‍රමාණයත් එක ගත්තාම ආසන්න වශයෙන් ගත්තොත් එහෙම රතු රුධිර සෛල 600කට සුදු රුධිරාණු සෛල එකක් විතර තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ වර්ණය වෙන් වෙලා පේන්නේ නැත්තේ. ඊට පස්සේ අපි බලමු සුදු රුධිර සෛල ගැන. සුදු රුධිරාණු නැත්නම් සුදු රුධිර සෛල වල ප්‍රමාණය ගත්තොත් එහෙම විශාලත්වයෙන් රතු රුධිරාණු සෛලයකට වඩා වැඩි. සාමාන්‍ය රතු රුධිරාණු සෛලයකට වඩා ප්‍රමාණාත්මකව වැඩි. සංඛ්‍යාත්මකව රතු රුධිරාණු තරම් නැති වුණාට ආසන්න වශයෙන් අපි ගත්තොත් එහෙම රුධිරය ඝන මිලිමීටරයක් තුල ඝන මිලිමීටරයක් තුල සුදු රුධිරාණු සෛල 4000ත් 11000ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊගාවට මේ සෛල වල තව විශේෂත්වයක් තියෙනවා. රතු රුධිරාණු වලින් වෙනස් වන න්‍යෂ්ටි තියෙනවා. න්‍යෂ්ටි තියෙනවා. න්‍යෂ්ටි වල හැඩය අනුව ඊගාවට ප්‍රමාණය අනුව කෘත්‍ය අනුව අපි සුදු රුධිරාණු වර්ගවලට වෙන් කරනවා. සෛලවල වර්ණය අවර්ණයි. ඒ හින්දා තමයි සුදු රුධිරාණු කියලා කියන්නේ. සෛල සුදු රුධිරාණු වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කණිකා සහිත සුදු රුධිරාණු. අනිත් වර්ගය තමයි කණිකා රහිත සුදු රුධිරාණු. කණිකා සහිත සුදු රුධිරාණු ගත්තහම ඒකේ වර්ග 3ක් තියෙනවා. කණිකා සහිත සුදු රුධිරාණු වර්ග 3යි. එකක් න්‍යූට්‍රොෆිල, අනික ඊයුසිනෝෆිල, ඊගාව එක බෙසෝෆිල. කණිකා රහිත සුදු රුධිරාණු ගත්තහම ඒකේ තියෙනවා වර්ග 2ක්. එකක් තමයි වසා සෛල, අනික තමයි මොනෝසයිට. එතකොට සුදු රුධිරාණු වෙන්කර අඳුනගන්න පුළුවන් කියලා කිව්වේ අපි සෛලප්ලාස්මේ ස්වභාවය, න්‍යෂ්ටියේ හැඩය සහ ප්‍රමාණය අනුව. ප්‍රමාණාත්මකව ගත්තොත් එහෙම කණිකා සහිත සුදු රුධිරාණු වල න්‍යූට්‍රොෆිල තමයි වැඩිපුරම තියෙන්නේ. සාමාන්‍යයෙන් 50-70 අතර ප්‍රමාණයක් තියෙන්නේ සුදු රුධිරාණු වලින් න්‍යූට්‍රොෆිල. ඊයුසිනෝෆිල තියෙන්නේ 1:4 අතර ප්‍රමාණයක්. බෙසෝෆිල සමහර විට නැහැ, නැත්නම් 1:1 විතර තියෙන්නේ. ඊගාවට කණිකා රහිත සුදු රුධිරාණු වලින් වසා සෛල තමයි වැඩිපුරම තියෙන්නේ 20-40 අතර ප්‍රමාණයක්. මොනෝසයිට තියෙන්නේ 2-8 අතර ප්‍රමාණයක්. මේ අනුව රුධිරයේ අඩංගු සෛල වර්ග, ඒ කියන්නේ සුදු රුධිරාණු වර්ග ටික අවරෝහණය වන පිළිවෙලට හැදුවොත් එහෙම වැඩිපුරම තියෙන්නේ න්‍යූට්‍රොෆිල, ඊගාවට තියෙන්නේ වසා සෛල, ඊගාවට තියෙන්නේ මොනෝසයිට, ඊගාවට ඊයුසිනෝෆිල, අඩුවෙම තියෙන්නේ බෙසෝෆිල වෙනවා. ඊගාවට සාමාන්‍යයෙන් සමහර රෝගී තත්ත්වවලදී සුදු රුධිරාණු සංඛ්‍යාව ගණනය කරලා ඒ සංඛ්‍යාව අනුමානනය කරලා අපිට පුළුවන් රෝග හඳුනා ගන්න. රෝග සමහර විශේෂයෙන්ම වෛරස් රෝගවලදී, බැක්ටීරියා රෝගවලදී සුදු රුධිරාණු ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වෙනවා. ඒ අනුව සුදු රුධිරාණු හඳුනා ගන්න පුළුවන්. එතකොට සුදු රුධිරාණු වල කෘත්‍ය වෙන්නේ අපේ දේහයට ඇතුළු වෙන විස බීජ විනාශ කරන එක. කරන ක්‍රම දෙකක් තියෙන එකක් තමයි භක්ෂණය. මේ බැක්ටීරියා වගේ දේවල් භක්ෂණය මගින් විනාශ කරන්න පුළුවන්. එතකොට බැක්ටීරියාවක් බැක්ටීරියා දේහයට ඇතුළු වුණාම සුදු රුධිරාණු ඒ බැක්ටීරියා භක්ෂණය කරලා නැත්නම් ගිලලා දාලා විනාශ කරනවා. හැබැයි වෛරස් රෝගවලදී එහෙම වෙන්නේ නැහැ. වෛරස් රෝගවලදී ඒවාට විරුද්ධව ප්‍රතිදේහ හදනවා. ප්‍රතිදේහ කියන රසායනිකයන් හදනවා. දැන් අපි මේ දවස්වල විශේෂයෙන්ම කතා කරන එක ගැන, මොකද වෛරස් රෝගයකින් පීඩා විඳින යුගයක් කොරෝනා නැත්නම් COVID-19 තත්ත්වයේ යටතේදී, මේක වෛරස් තත්ත්වයක්, මේ යටතේදී අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ඇති කරනවා කියලා කරන්නේ සුදු රුධිරාණු මගින් ඒ වෛරස් වලට එරෙහිව රසායනිකයන් හදන එක, හදලා ඒ වෛරස් ගුණණය වෙන එක පාලනය කරනවා. එතකොට සුදු රුධිරාණු අපේ දේහේ සුවිශේෂී ආරක්ෂක කටයුත්තක් කරනවා. සුදු රුධිරාණු නොතිබුණා නම් එහෙම අපිට එක මොහොතක්වත් ජීවත් වෙන්න බැරි වෙයි සමහර විට. හේතුව ඒ තරම්ම පරිසරයේ විස බීජ බහුලව තියෙන නිසා. එතකොට ඒවා දේහයට ඇතුල් වෙලා දේහය මගින් ඒවා දේහයට ඇතිවන හානි ඒ මගින් වළක්ව ගන්න පුළුවන්. ඊගාවට තියෙන සෛල වර්ගය වෙන්නේ රුධිර පට්ටිකා, දේහාණු වර්ගය වෙන්නේ. නිපද වෙන්නේ ඇට මිදුළු වල. ආයු කාලය දින 5-7 වගේ වෙනවා. දින 5-7 වැනි ආයු කාලයක් තියෙනවා. රුධිරයේ 1 ඝන මිලිමීටරයක් තුල අඩංගු වෙනවා රුධිර පට්ටිකා 150,000-400,000 අතර ගාණ. හැබැයි මේ වගේ න්‍යෂ්ටි නැහැ, නිශ්චිත හැඩයකුත් නැහැ. දැන් අපි රතු රුධිරාණු ගැන කියනකොට කිව්ව හැඩය, සුදු රුධිරාණු ගැන කියනකොට හැඩය කිව්වා. නමුත් රුධිර පට්ටිකාවලදී අපිට ඒ පිළිබඳ හැඩයක් කියන්න බෑ. එතකොට ඒවයේ හැඩය අක්‍රමවත්. ඒ නිසාම න්‍යෂ්ටි දකින්නත් නොමැති නිසා මේවා සෛල විදිහට සමහර විට සලකන්නේ නැහැ. ඊගාවට සාමාන්‍යයෙන් වෛරස් රෝගවලදී රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩු වෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩු වෙනවා. ගත්තොත් උදාහරණයක් විදිහට ඩෙංගු, මීවුන වගේ සියලුම වෛරස් රෝගවලදී, කොරෝනා වගේ තත්ත්වවලදී පවා රුධිරයේ තියෙන රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ එම අවස්ථාවේදී වැඩිපුර සුදු රුධිරාණු නිපදවන්න අවශ්‍ය නිසා තමයි රුධිර පට්ටිකා නිෂ්පාදනය අඩු වෙන්නේ. මේ ඔක්කොම නිපදවන්නේ රතු ඇට මිදුළු වලනේ. එතකොට ඒ නිපදවන සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි වෙනකොට සාපේක්ෂව රතු රුධිරාණු ප්‍රමාණය අඩු කරන්න බෑ. ඒ නිසා මේ පට්ටිකා නිෂ්පාදනය අඩු වෙලා යනවා. එතකොට සාමාන්‍ය වෛරස් රෝගවලදී අපේ සිරුරේ මේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. ඒ මගිනුත් වෛරස් රෝග හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය ඩෙන්ගු වගේ දෙයක් හඳුනා ගැනීම සඳහා කරන්නෙම රුධිර පට්ටිකා ප්‍රමාණය ගණනය කරන එක. ඊගාවට මේකේ කෘත්‍ය මොනවාද? රුධිර පට්ටිකාවල කෘත්‍ය තමයි රුධිරයේ කැටි ගැසීමට දායක වෙනවා. රුධිරයේ කැටි ගැසීම අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම. දැන් අපේ සිරුරේ තුවාලයක් වුණාම ඒ තුවාලයෙන් රුධිරේ වැగిරෙනවා. එතකොට වැగిරෙන රුධිරේ දිගින් දිගටම එළියට ගලාගෙන යන එක වළක්වන්න රුධිරේ තුවාලය මත රුධිර කැටියක් ඇති වෙලා රුධිරයේ ගැලීම නවත්වනවා. ඒ වගේම මේ රුධිර කැටි ඇතිවීම නිසා බාහිර විස බීජ සිරුර තුවාලය හරහා දේහයට ඇතුළු වෙන එකත් වළකිනවා. ඒක එකක්. ඒ වගේම අපි එදිනෙදා කටයුතු කරනකොට, වැඩ කරනකොට අපේ අභ්‍යන්තර කේශ නාලිකා නිරන්තරයෙන් කැඩෙනවා. ඒ කැඩෙන ඒව ශනිකව ප්‍රති මේ ඒවෙන් රුධිරයේ වැగిරණ එක වළක්වලා ශනිකව ඒව ප්‍රතිසංස්කරණය කරන්න සහභාගී වෙන්නේ රුධිර පට්ටිකාමයි. ඒකයි අර ඩෙන්ගු වගේ තත්ත්වයක් ඇති වුණාම රක්තපාත අවස්ථාවක් ඇති වෙන්නේ. රුධිර පට්ටික අඩු වෙලා අභ්‍යන්තරව බිඳෙන, අපි වැඩ කරනකොට අභ්‍යන්තරව බිඳෙන රුධිර කේශ නාලිකාව මත රුධිර කැටි ඇති කරන්න විදියක් නැහැ. ඒ නිසා අභ්‍යන්තරව රුධිර ගැලීම් සිදු වෙනවා. ඒක නිසා තමයි ඩෙන්ගු වගේ රෝග ඇති වුනහම විවේකීව වෛරස් ඕනම් වෛරස් රෝගයකදී විවේකීව ඉන්න කියන්නේ රෝගය ඉක්මනින් සුව කර ගැනීම සඳහා. එතකොට මේ සඳහා රුධිර පට්ටිකාවල අඩංගු වෙනවා ත්‍රොම්බොප්ලාස්ටින් කියන ප්‍රෝටීන් එක. ත්‍රොම්බොප්ලාස්ටින් මගින් තමයි මේ රුධිර කැටි ඇති කිරීම සිදු කරන්නේ. ඒක අපිට තව විස්තර බලා ගන්න පුළුවන් මේ ඉස්සරහා උඩ මේ උසස් පෙළ වගේ අවස්ථාවලදී. දැනට අපි දැනගමු රුධිර පට්ටිකාවල අඩංගු ත්‍රොම්බොප්ලාස්ටින් තමයි මේ කාර්ය කරන්නේ කියන එක. එහෙමනම් අපි ඊගාවට බලමු රුධිර ප්ලාස්මයේ රුධිරයේ තියෙන තරලමය කොටස. එවත් රුධිර ප්ලාස්මයේ කෘත්‍ය අපි කිව්වා සාමාන්‍ය රුධිර ප්‍රතිශතය ගත්තොත් එහෙම මුළු රුධිර ප්‍රමාණයෙන් 55%ක් විතරම තියෙන තරලමය කොටස. එවත් රුධිර ප්ලාස්මය මේකේ සංයුතිය ගත්තාම ප්‍රෝටීන තියෙනවා. ප්‍රෝටීන ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනොජන් මේ වගේ ප්‍රෝටීන වර්ග තියෙනවා. ඊට අමතරව පෝෂක තියෙනවා. පෝෂක විදිහට මොනෝසැකරයිඩ්, ඇමයිනෝ ආම්ල, ඒ කියන්නේ ආහාර ජීර්ණයේ ලැබෙන අන්තඵල අඩංගු වෙනවා රුධිර ප්ලාස්මේ. මොනෝසැකරයිඩ්, ඇමයිනෝ ආම්ල, මේදාම්ල, ග්ලිසරෝල්, විටමින්, ලකණිච ලවණ මේ වගේ දේවල්. ඊගාවට තියෙනවා අයන වර්ග. අයන වර්ග විදිහට ඇමෝනියා, ඇමෝනියම් අයන, සෝඩියම් අයන, පොටෑසියම් අයන, බයිකාබනේට් අයන, සල්පේට් අයන, මැග්නීසියම් අයන, කැල්සියම් අයන වගේ දේවල් අඩංගු වෙනවා. නයිට්‍රජනී අපද්‍රව්‍ය තියෙනවා. සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන බයිස්ත්‍රාවී ද්‍රව්‍ය විදිහට තියෙන නයිට්‍රජනී අපද්‍රව්‍ය, යූරියා, යූරික් අම්ලය, ක්‍රියටින් වගේ දේවල්. ඊගාවට වායු වර්ග. කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ වායු වර්ග අඩංගු වෙනවා. ඊගාවට හෝමෝන, අපේ දේහයේ නිපදවන හෝමෝන තියෙනවා. මේවා දේහය පුරා පරිවහනය කරන්නේ රුධිරය ඔස්සේමයි. ඒ නිසා මේ හෝමෝන වර්ග අඩංගු වෙනවා. ප්‍රතිදේහ, අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ කවුද සුදු රුධිරාණු මගින් නිපදවන ප්‍රතිදේහ අඩංගු වෙන්නේ රුධිර ප්ලාස්මේමයි. ප්‍රතිදේහ අඩංගු වෙන්නේ රුධිර ප්ලාස්මේමයි. ඊගාවට ප්‍රතිදේහ ජනක, ප්‍රතිදේහ නිපදවන්න ඕන කරන ප්‍රෝටීන වර්ග තියෙන්නේ රුධිර ප්ලාස්මේ. සුදු රුධිරාණු වල නිපදෙව්වට මේ රුධිර ප්ලාස්මේ අඩංගු සංඝටක. ඊට අමතරව ප්‍රධානම සංඝටකය විදිහට මේ හැම දෙයක්ම දිය කරගෙන තියෙන ජලය, වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. ජලය තුල තමයි මේ හැම කොටසම මේ තියෙන්නේ. එතකොට රුධිර ප්ලාස්මය කියන්නේ මිශ්‍රණයක්. ඊගාවට රුධිර ප්ලාස්මයේ කෘත්‍යයන් ගත්තාම ද්‍රව්‍ය පරිවහනය. අපි කිය ඔක්සිජන් පරිවහනය කරන්නේ රතු රුධිරාණු මගින් කියලා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන්නේ, කියන්නේ සෛලවල නිපදවන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු දක්වා අරගෙන එන්නේ රුධිර ප්ලාස්මය ඔස්සේ බයිකාබනේට් අයන විදිහට. ජලයේ දිය වෙච්ච බයිකාබනේට් අයන විදිහට තමයි අරගෙන එන්නේ. ඊගාවට බහිස්රාවී ද්‍රව්‍ය පරිවහනය කරනවා. හෝමෝන වර්ග දේහ පුරා පරිවහනය කරනවා. මේවා කරන්නේ රුධිර ප්ලාස්මය මගින් ඒකට පෝෂක හැම සෑම සෛලයකටම අවශ්‍ය කරන පෝෂක වර්ග ඒ සෛල දක්වා අ르ගෙන යන්නේ රුධිර ප්ලාස්මය මගින්. ඊගාවට අනිකුත් රුධිර සෛල වර්ග රුධිර පට්ටිකා රුධිර ප්‍රෝටීන් මේ සියල්ලමත් දේහ පුරා පරිවහනය කරන්නේ රුධිර ප්ලාස්මයෙන්මයි. ඊගාවට අපි කතා කරමු රුධිරයේ මගින් කරන ආරක්ෂාව. රුධිරයේ මගින් අපි කිව්වා ඉස්සෙල්ලත් අපේ සිරුරේ බොහෝ ආරක්ෂක කෘත්‍යයන් කරන විස බීජ වලින් ආරක්ෂා කරනවා. ඊට අමතරව දේහයේ උෂ්ණත්වය පාලනය කරන්නෙත් පාලනය කිරීමටත් රුධිරය සම්බන්ධ වෙනවා. උණුසුම් අවස්ථාවලදී බාහිර පර්යන්ත කොටස් වල රුධිර සංසරණය වැඩි වෙලා දේහෙන් තාපය ඉවත් කරනවා. සීතල වෙලාවට බාහිර පර්යන්ත කොටස් වල රුධිරය සැපීම අඩු වෙනවා. ඒ වගේම රසායනික සමායෝජනයේ උෂ්ණත්වය ග්ලූකෝස් යාමනය ජලතුල්‍යතා පාලනය මේ වගේ දේවල් කෙරෙන්නෙත් රුධිර සංසරණ පද්ධතිය මගින්මයි. එතකොට රුධිරය කියන්නේ දේහයේ තියෙන මේ අත්‍යවශ්‍යම දේහේ ක්‍රියාකාරීතර වැදගත්ම කොටසක්. මේ රුධිරය දේහේ පුරා අරගෙන යන්නේ කොහොමද කියන එක අපි ඊගාව කොටසෙන් දැන් කතා කරමු. එතකොට රුධිරය සංසරණය සිදු කිරීම සඳහා බලය සපයන්න ඕන. මේ සඳහා බල පොම්පයක් ලෙස ක්‍රියාත්මක වෙනවා හෘදය. ඊට අවශ්‍ය කරන රුධිරය අරගෙන යන්න තියෙනවා නාල පද්ධතියක්. ඒවා අපි ධම්මනිසා ශිරා ලෙස හඳුන්වන රුධිර වාහිනී දේහේ පුරා පවතිනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ හෘදයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය ගැන මෙතන සිට කතා කරමු. මිනිස් හෘදය ගත්තාම පිහිටන්නේ උරස් කුහරය තුල, අපේ පපුව කියන ප්‍රදේශය තුල වම්පසට බරව තමයි පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බර ගත්තාම ස්කන්ධය, හෘද ස්කන්ධය ගත්තාම පිරිමි කෙනෙක්ගෙන ග්‍රෑම් 280ක් 340ක විතර ස්කන්ධයක් හෘදයට තියෙනවා. ගැහණු කෙනෙක්ගේ ගත්තොත් එහෙම මේක ස්කන්ධ ප්‍රමාණය ගත්තොත් එහෙම ග්‍රෑම් 230ක් 280ක් විතර වෙන්නේ. ප්‍රමාණය ගත්තාම ප්‍රමාණය සහ හැඩය ගැන කතා කරනකොට අපේ අත මිට මෙලෙව්වහම මැණික් කටුවෙන් පහළ ප්‍රදේශයේ ප්‍රමාණය හෘදයේ ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වෙනවා. අපේ අත මිට මෙලෙව්වයින් පස්සේ මැණික් කටුවෙන් පහළ ප්‍රදේශය මගින් හෘදයේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඊගාවට මේ සඳහා මං හිතන්නේ මේ පාඩමේ ඔගොල්ලන්ට කතා කරනකොට අපි ගුවන් විදුලි මාධ්‍යයෙන් මේ කතා කරන්නේ. ඒ නිසා තරමක ගැටලු තියෙනවා රූප සටහන් පෙන්වීම සම්බන්ධව. මේ අවස්ථාවේදී ඕගොල්ලන්ගේ පෙළපොත ළඟ තියෙනවා නම් ඒක 166 වෙනි පිටුවේ තියෙනවා හෘදය සම්බන්ධ පැහැදිලි දික්කඩක් ඇඳලා. මේකත් එක්ක අපිට කතා කරන්න පුළුවන් හෘදේ ව්‍යුහය ගැන. එතකොට හෘදේ කුටීර හතරක් තියෙනවා. මං හිතන්නේ පෙළපොත ළඟට ගන්න. එහෙම වුණාම මේ කාර්ය වඩාත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මොකද අපි ඉස්සරහට කතා කරන රුධිරේ ධම්මනි ශිරා වගේ දේවල් කතා කරන්න ගියාම මේක වැදගත් වෙනවා. කුටීර හතරක් තියෙනවා. ඉහළින් පිහිටි කුටීර අපි හඳුන්වනවා කර්ණිකා කියලා. පහළ තියෙන කුටීර කෝෂිකා. මේ කර්ණිකා සහ කෝෂිකා අපි නැවත වම සහ දකුණ ලෙස වෙන් කරනවා. එතකොට මේ වම සහ දකුණ ලෙස වෙන් කරන්න හෘදේ සිරස්ව පිහිටනවා ආවරණයක්. මේකට අපි කියනවා කර්ණික කෝෂික ආවරය කියලා. මේ මගින් තමයි වම දකුණ වෙන් කරන්නේ. හෘදේ අපි කතා කරනකොට ඉස්සෙල්ලම කතා කරමු දකුණු පැත්තේ ඉහළ කුටීරය වන දකුණු කර්ණිකාව සම්බන්ධව. දකුණු කර්ණිකාවට වාහිනී දෙකකින්, ධමනි දෙකකින්, හෘදයට රුධිරය සපයන වාහිනී වලට අපි කියන්නේ ධමනි කියලා. ධමනි දෙකකින් රුධිරය සපයනවා. එකක් තමයි පූර්ව මහා සිරාව හෙවත් උත්තර මහා සිරාව. ඊගාව එක තමයි අපර මහා සිරාව හෙවත් අදර මහා සිරාව. උත්තර මහා සිරාවෙන් දේහයේ ඉහළ කොටස් වල තියෙන රුධිරය හෘදයට ගෙනවා. හෘදයෙන් ඉහළ තියෙන අපරමහාශිරා මගින් දේහ පහළ තියෙන කොටස්වල රුධිරය හෘදයෙන් පහළ කොටස්වල රුධිරය දකුණු කර්ණිකා වෙත අරගෙන එනවා. එතකොට මෙම ගේන රුධිරයේ සංහිතිය ගත්තොත් එහෙම ඔක්සිජන් අඩුයි. මොකද දේහේ විවිධ කාර්යයන් වලට සම්බන්ධ වෙලා ඔක්සිජන් ඉවර වෙච්ච රුධිරය තමයි දකුණු කර්ණිකාව දක්වා එන්නේ. ගත්ත වර්ණයෙන් ගත්තොත් අඳුරු පාටයි. සාමාන්‍ය දීප්තිමත් රතු පැහැයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අඳුරු පාටයි. අඳුර නිසා තමයි මේ ඔක්සිජන් රහිත නිසා තමයි මේ අඳුරු පැහැය ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ දකුණු කර්ණිකාවට ලැබෙන රුධිරය ගමන් කරන්නේ දකුණු කෝෂිකාවට. මෙතනදී දකුණු කෝෂිකාවට මේ රුධිරය යන්නේ දකුණු කර්ණිකාව සංකෝචනය වීමෙන්. සංකෝචනය වුණාට ඇතුළත තියෙන රුධිරය ඇතුල් වෙනවා දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවට ගමන් කරන්නේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා. එතන දකුණු කෝෂිකාවත් දකුණු කර්ණිකාවත් වෙන් කරන තැන තියෙනවා කපාටයක්. කයි කපාටය අපි හඳුන්වන්නේ ත්‍රිතුණ්ඩ කපාටය කියලා. ත්‍රිතුණ්ඩ කපාටය හරහා කර්ණිකාවේ දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය දකුණු කෝෂිකාවට ගමන් කරනවා. එතකොට එම කපාටය ඒ කපාටය පැවතීමේ අවශ්‍යතාවය තමයි ඊගාවට දකුණු කෝෂිකාව ඇකිලෙනකොට, ඒ කියන්නේ සංකෝචනය වෙනකොට ඒකේ තියෙන රුධිරය නැවත දකුණු කර්ණිකාවට ගමන් කරන එක වළක්වන්න තමයි මේ පීටීම තියෙන්නේ. ඊට පස්සේ දකුණු කෝෂිකාව ආරම්භ වෙනවා ප්‍රධාන රුධිර වාහිනියක්. ඒකට අපි කියනවා පුප්පුෂීය ධමනිය කියලා. පුප්පුෂීය ධමනිය ආරම්භයේ තියෙනවා කපාටයක්. ඒකට අපි කියන අඩසඳ කපාටය කියලා. මේ අඩසඳ කපාටය මගින් කරන්නේ පුප්පුෂීය ධමනියට ඇතුල් වන රුධිරය ආපසු ගලන එක වළක්වන එක. දකුණු කෝෂිකාව සංකෝචනය වෙනවා. දකුණු කෝෂිකාව සංකෝචනය වෙනකොට ඒකේ තියෙන රුධිරය පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළු දක්වා ගමන් කරනවා. එතකොට ත්‍රිතුණ්ඩ කපාටයේ හින්දා දකුණු කර්ණිකාවට ගමන් කරන එක වැළක් වෙනවා. ඊගාවට පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළු වලට යනවා. පෙනහළු වලට යනකොට රුධිරය පොම්ප කලයෙන් පස්සේ නැවත මේ හෘදය විස්තරණය වෙනකොට පුප්පුෂීය ධමනියේ තියෙන රුධිරය ආපහු එන එක වළක්වනවා අඩසඳ කපාට මගින්. ඒකයි අඩසඳ කපාට පුප්පුෂීය ධමනිය ආරම්භයේ තියෙන්නේ. ඊගවට පෙනහළු වලට යන රුධිරය පෙනහළු තුලදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරලා ඔක්සිජන් එකතු කරගෙන ආපසු පුප්පුෂීය සිරා ඔස්සේ හෘදයේ වම් කර්ණිකා වලට වෙනවා. ඔගලන්ට පේනවා රූපසටහන බැලුවත් පේරනවා දකුණු වම් කර්ණිකාව හෘදයේ වම් පැත්තේ ඉහළ කුටීරය. වම් කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙනවා පුප්පුෂීය සිරා. මේ පුප්පුෂීය සිරා සම්බන්ධ වෙලා තියෙන පෙනහළු වලට පුප්පුෂීය ධමනිය මගින් පෙනහළු වලට අර යන රුධිරය කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරලා ඔක්සිජන් අරගෙන පුප්පුෂීය සිරා ඔස්සේ වම් කර්ණිකාව දක්වා ගමන් කරනවා. එතකොට පුප්පුෂීය සිරාවල තියෙන්නේ ඔක්සිජන්. පුප්පුෂීය සිරාවල තමයි ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිම රුධිරයේ තියෙන්නේ. ඊගාවට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුමයි. කාබන් ඩයොක්සයිඩ් අඩු, ඔක්සිජන් වැඩි රුධිරය තමයි පුප්පුෂීය සිරා සිට පුප්පුෂීය සිරා ඔස්සේ පෙනහළු වල හෘදයේ තියෙන වම් කර්ණිකාවට එන්නේ. වම් කර්ණිකාවට පැමිණෙන රුධිරය හෘදේ සංකෝචනය වෙනකොට, කර්ණිකා සංකෝචනය වෙනකොට වම් කෝෂිකාවට ඇතුල් වෙනවා. එතකොට වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි වෙන් කරලා තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය හරහා. එතකොට වම් කෝෂිකාවට පැමිණෙන රුධිරය කෝෂිකා සංකෝචනය වෙනකොට සංස්ථානික මහා ධමනිය ඔස්සේ දේහ පුරා ගමන් කරනවා. එතකොට වම් කෝෂිකාවේ තියෙන රුධිරය තල්ලු කරන්නේ, දැන් ඇතුල් වෙන්නේ සංස්ථානික ධමනියට. එතකොට සංස්ථානික ධමනිය ආරම්භ වන තැනත් පවතිනවා, අඩසඳ කපාට පවතිනවා. මේ අඩසඳ කපාට මගින් කෝෂිකා විස්තරණය වන විට ආපසු රුධිරය ඇතුල් වෙන එක, කෝෂිකාවට නැවත ඇතුල් වෙන එක වළක්වනවා. එතකොට සංස්ථානික ධමනිය මගින් අවශ්‍ය කරන රුධිරය දේහය පුරා අරගෙන යනවා. එතකොට අපි ගාවට බලමු දේහය පුරා රුධිරය අරගෙන යන ධමනි සහ ශිරා ගැන. ධමනි ඉස්සෙල්ලාම අපි කතා කරමු ධමනි පද්ධතිය. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන සියලුම වාහිනී අපි හඳුන්වනවා ධමනි කියලා. සාමාන්‍යයෙන් ගත්තාම ධමනි වල ඔක්සිජන් සහිත රුධිරය තමයි තියෙන්නේ, හැබැයි පුප්පුෂීය ධමනි හැර. ඊගාවට හෘදයේ දෙසට රුධිරය ගෙන සියලුම වාහිනී අපි හඳුන්වන්නේ ශිරා කියලා. ශරීරේ පුරාම තියෙන රුධිරය ආපසු හෘදයේ විතර අරන් එනවා ශිරා. එතකොට රුධිර වාහිනී ගත්තාම ඒ වගේ තියෙන ප්‍රධාන වාහිනී වල උත්තර මහා ශිරාවයි අපර මහා ශිරාවයි දෙකේම තියෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය. පුප්පුෂය ශිරාවල තියෙන්නේ ඔක්සිජන් සහිත රුධිරය. සංස්ථානික මහා ධමනියේ තියෙන්නේ ඔක්සිජන් සහිත රුධිරය, පුප්පුෂය ධමනියේ තියෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය වෙනවා. එතකොට අනික් පොදුවේ ගත්තාම දේහයේ තියෙන අනික් සියලුම ශිරාවල තියෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය, නැත්නම් ඔක්සිජනීය හෘත රුධිරය. ධමනි සියල්ලම තියෙන ඔක්සිජනීය කෘත රුධිරය. එතකොට හෘදයේ කුටීර සම්බන්ධව ගත්තාම රුධිර නාල සංඛ්‍යාව ගත්තොත් එහෙම දකුණු කර්ණිකාව දකුණු කර්ණිකාවට රුධිර වාහිනී ප්‍රධාන වාහිනී දෙකක්, ශිරා දෙකක් උත්තර සහ අදර සම්බන්ධ වෙනවා. වම් කෝෂිකාවට පුප්පුෂය මහා ධමනිය සම්බන්ධ වෙනවා. හෘදයේ සංස්ථානික හෘදයේ වම් කෝෂිකාවට සංස්ථානික ධමනිය සම්බන්ධ වෙනවා. වම් කර්ණිකාවට පුප්පුෂය ශිරා හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් අපි ඊගාවට ධමනි වල තත්ත්වය ගත්තාම ධමනි බිත්ති සාමාන්‍යයෙන් ඝනකමෙන් වැඩි පීඩනයකට ඔරොත්තු දෙන්න තමයි එහෙම වෙලා තියෙන්නේ. ශිරා බිත්ති ඝනකමෙන් අඩුයි. ධමනි බිත්ති ප්‍රත්‍යස්තභාවයෙන් වැඩි, ශිරා බිත්ති ප්‍රත්‍යස්තභාවයෙන් අඩුයි. ඊගාවට කපාට පිහිටීම පැත්තෙන් ගත්තොත් එහෙම ධමනි වල කපාට නැහැ, ධමනි සාමාන්‍ය විවෘතවමයි පවතින්නේ. හැබැයි ශිරා වල කපාට පිහිටනවා, හෘදයේ දෙසට විවෘත වෙන විදියට කපාට පිහිටලා තියෙනවා. ඊගාවට ධමනි පිහිටන්නේ දේහේ ගැඹුරින්, දේහේ අභ්‍යන්තරව තමයි ධමනි පිහිටන්නේ, බාහිරව පිහිටන්නේ සමට ආසන්නව ශිරා පිහිටලා තියෙනවා. ඊගාවට කෘත්‍යමය පැත්ත ගත්තොත් එහෙම හෘදයේ දෙසට රුධිරය ගෙන්නේ ශිරා, හෘදයෙන් ඉවතට රුධිරය ආරය යන්නේ ධමනි. රුධිර පීඩනය වැඩි ධමනි වල හෘදයේ ලබන බලය කෙලින්ම ධමනි වලට එල්ලවෙන නිසා රුධිරේ පීඩනය වැඩි, හැබැයි ශිරා වල පීඩනය අඩුයි. ධමනි වල හෝ ශිරා දෙකේදීම ද්‍රව්‍ය හුවමාරුවක් පටක සමග සිදු කරන්නේ නැහැ. රුධිර සංයුතිය ගත්තොත් එහෙම ධමනි වල තියෙන්නේ ඔක්සිජන් සහිත නැත්නම් ඔක්සිජනී කෘත රුධිරය, ශිරා වල තියෙන්නේ ඔක්සිජන් රහිතවත් ඔක්සිජන් කෘත රුධිරය. හැබැයි එකක් මතක තියාගන්න ඕන, පුප්පුෂීය ධමනි වල තියෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය, පුප්පුෂීය ශිරා වල තියෙන්නේ ඔක්සිජන් සහිත රුධිරය. ඊගාවට අපි බලමු තව ඊගාවට තියෙනවා රුධිර කේශනාල. මේ ධමනි වලින්වත් ශිරා වලින්වත් පටකත් එක්ක ද්‍රව්‍ය හුවමාරු කරන්න බෑ බිත්ති තුනී නැති නිසා. එතකොට පටකත් එක්ක ද්‍රව්‍ය හුවමාරු කිරීම සඳහා පවතිනවා කේශනාල. ධමනියක් පුඩා වාහිනී වලට බෙදිලා කේශනාල හටගන්නවා. මේ කේශනාල බිත්ති තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන්නේ තුනී. එතකොට තත්ත්‍යස් කපාට පිහිටන්නේ නැහැ. ඊගාවට දේහේ පටක හා සෛල අතර තමයි තියෙන්නේ, හැම තැනකම තියෙනවා. ඊගාවට ද්‍රව්‍ය හුවමාරු පටක තරලයක් සමග රුධිර කේශනාල වල තියෙන තරල සියල්ලම රුධිර සෛල සහ ප්‍රෝටීන් හැර ඉතිරි සියල්ල ගමන් කරනවා රුධිර කේශනාල වලින් පිටතට. ඒ ගමන් කරලා එතනවා පටක තරලය. මේ පටක තරලයත් එක්ක තමයි සෛල සහ රුධිරය අතර ද්‍රව්‍ය හෝමාරුව සිදු වෙන්නේ. එතකොට ඒ ද්‍රව්‍ය හෝමාරුව සිදු කරන්නේ රුධිර කේශනාල වලදී තමයි රුධිරය මගින්. ඊගාවට මිනිස් රුධිරය ගත්ත මිනිසාගේ රුධිර සංසරණය ගත්තාම අපි හඳුන්වනවා ද්විත්ව සංසරණයක් කියලා. මේක වෙන්නේ මෙහෙමයි, රුධිරය දේහය තුලින් එක වතාවක් ගමන් කරනකොට හෘදය තුලින් දෙපාරක් ගමන් කරනවා. මේ හෘදය තුලින් දෙපාරක් ගමන් කිරීම නම් දෙකකින් අපි හඳුන්වනවා. එකකට අපි කියනවා සංස්ථානික සංසරණය කියලා, අනිකට කියනවා පුප්පුසීය සංසරණය කියලා. සංස්ථානික පුප්පුසීය සංසරණය කියන්නේ හෘදයෙන් දකුණු හෘදයේ දකුණු කෝෂිකාවෙන් පිටවන රුධිරය පුප්පුසීය සිරා ඔස්සේ ගමන් කරලා පෙනහළු වලට ගිහිල්ලා ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා නැවත වම් කර්ණිකාව දක්වා පැමිණීම. වම් ඊගාවට වම් කෝෂිකාවෙන් පිටවන රුධිරය සංස්ථානික ධමනිය ඔස්සේ දේහය පුරා ගමන් කරලා දේහ සෛල වලට අවශ්‍ය වෙන ඔක්සිජන් ආදිය සපයලා නැවත ආපසු පූර්ව මහශිරාව ඔස්සේ හෝ අපර මහශිරාව ඔස්සේ හෝ දකුණු කර්ණිකාව දක්වා පැමිණෙන ගමන් මාර්ගය අපි හඳුන්වනවා සංස්ථානික සංසරණය කියලා. පුප්පුසීය සංසරණයේදී බලය සපයන්නේ දකුණු කෝෂිකාවෙන්. එතකොට පුප්පුසීය සංසරණේ පොම්පේ ලෙස කටයුතු කරන්නේ දකුණු කෝෂිකාව. සංස්ථානික සංසරණයට බලය සපයන්නේ නැත්නම් සංස්ථානික රුධිර සංසරණේ පොම්පේ වෙන්නේ වම් කෝෂිකාව. මේ විදිහට ඔක්සිජන් කෘතරුධිරය සංස්ථානික ධමනිය ඔස්සේ දේහ පුරා ගමන් කිරීම ගමන් කරලා නැවත හෘදය දක්වා එන ක්‍රියාවලිය සංස්ථානික සංසරණයේ විදිහටත්, ඔක්සිජන් රහිත රුධිරය හෘදයෙන් පිට වෙලා සංස්ථානික පුප්පුසීය ධමනිය ඔස්සේ නැවත පෙනහළු වලට ගිහිලා නැවත හෘදය දක්වා එන ගමන අපි හඳුන්වනවා පුප්පුසීය සංසරණයේ විදිහට. එතකොට මිනිසාගේ රුධිර සංසරණය ගත්තාම එක සංහෘත සංසරණයක් කියලා තමයි හඳුන්වන්නේ. එහෙම හඳුන්වන්න හේතුව තමයි සියලුම, මේක මිනිසාට විතරක් නෙමෙයි පෘෂ්ඨවංශයෙන් සියලුම දෙනාට පොදු දෙයක්, රුධිර සංසරණය වෙන්නේ රුධිර වාහිනිය ඔස්සේ. ඒවා වාහිනිය වලින් පිටතට හෝ කුහරවලට ගමන් කරන්නේ නැහැ. ගමන් කරන්නේ හැමතිස්සෙම මේ රුධිර වාහිනිය තුලින්. ඊගාවට අපි කතා කරමු හෘදේ ක්‍රියාකාරීත්වය. හෘදේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්නේ හෘද ස්පන්දනයක් විදියට. හෘදේ අපිට කම්පණය වෙනවා, දැනෙනවා, හඬ ඇහෙනවා. හෘදේ ක්‍රියාකාරීත්වය කියන්නේ සංකෝචනය සහ ඉහිල්වීම. හෘදේ ඇකිලෙනවා, විස්තරණය වෙනවා, සංකෝචන සහ ඉහිල්වීම සිදු වෙනවා. සම්පූර්ණයෙන් හෘදේ සංකෝචනය වෙලා සම්පූර්ණ හෘදේ ඉහිල්වීමට අපි කියනවා හෘද ස්පන්දනයක් කියලා. එහෙම නැත්නම් හෘදයක වතාවක් කම්පණය වෙලා ඉවර කරන්න. මේකට අපි හඳුන්වනවා මේක සිදුවෙන්නේ අපිට දැනුණාට මෙහෙම වෙනවා කියලා. මේක සිදුවෙන්නේ චක්‍රයක් විදියට. අපි ඒකට කියනවා හෘද චක්‍රය කියලා. සාමාන්‍යයෙන් හෘදය මිනිත්තුවකට වාර 72ක් 75ක් අතර ප්‍රමාණයක් මේ ස්පන්දනය වෙනවා. ඒකදී හෘදය සංකෝචනය වෙන්නේ ඉස්සෙල්ලාම කර්ණිකා ආකුංචනය වෙනවා. කර්ණිකා ආකුංචනය වෙනවා කියන්නේ කර්ණිකා ඇකිලෙනවා. එතකොට කර්ණිකාවල තියෙන රුධිරය කපාල් දිත්තුණ්ඩ කපාටේ සහ ත්‍රිතුණ්ඩ කපාටේ ඔස්සේ කෝෂිකාවලට තල්ලු වෙලා යනවා. ඊට පස්සේ කෝෂිකා සංකෝචනය වෙනවා. කර්ණිකා සංකෝචනය වෙලා තියද්දිම කෝෂිකා සංකෝචනය වෙනකොට කෝෂිකාවල තියෙන රුධිරය අඩසඳ කපාට ඔස්සේ පුප්පුසීය ධමනියටත් සංස්ථානික ධමනියටත් තල්ලු වෙනවා. එතකොට අපි ඒකට කියනවා කෝෂිකා ආකුංචනය කියලා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කර්ණිකා කෝෂිකා නැවත විස්තරණය වෙනවා. පූර්ණ විස්තරණයක් එකවර සිද්ධ වෙනවා. මුලින්ම කර්ණිකා ආකුංචනය වෙනවා, නැත්නම් කර්ණිකා හැකිලෙනවා, ඊට පස්සේ කෝෂිකා හැකිලෙනවා, ඊට පස්සේ කර්ණිකා කෝෂිකා විස්තරණය වෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියනවා හෘද චක්‍රයක් කියලා. හෘද චක්‍රය සම්පූර්ණ වෙනකොට සාමාන්‍යයෙන් හෘදය මිනිත්තුවකට මෙවැනි චක්‍ර 72ක් සහ හෝ 75ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරනවා. එතකොට හෘද චක්‍රයකදී හෘදය සම්පූර්ණයෙන්ම චක්‍රය ආරම්භ වෙනකොට හෘදේ ඉස්සලම නිදහස්ව හිල්ලව තියෙනවා. කර්ණිකා දෙකම එකපාර රුධිරේ පිරෙනවා. එතකොට කර්ණිකා ආකුංචනය වෙනවා. කර්ණිකාවල තියෙන රුධිරය ත්‍රිතුණ්ඩ සත්‍රිතුණ්ඩ කපාට ඔස්සේ ගමන් කරනවා කෝෂිකාවලට. කෝෂිකාවලදී කෝෂිකායිගාවට කෝෂිකා සම්පූර්ණයෙන් පිරුණාම කෝෂිකා ආකුංචනය වෙනවා. කෝෂිකා ආකුංචනය වුණායින් පස්සේ කෝෂිකා පිරුණායින් පස්සේ කෝෂිකා ආකුංචනය වෙනවා. කෝෂිකාවල තියෙන රුධිරය ඊට පස්සේ සංස්ථානික සපුපුෂ්‍ය ධමනිය ඔස්සේ දේහේ පුරා ගමන් කරන්න පටන් දේහේ පුරා ගමන් කරනවා. ඊට පස්සේ නැවත කෝෂිකා ඉහිල් වෙනවා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ චක්‍රයක් විදිහට. මෙවැනි චක්‍ර 72ත් 75ත් අතර ප්‍රමාණයක් එක මිනිත්තුවකට සිදු වෙනවා. ඊගාවට සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට වෙහෙස වෙනකොට මේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩිපුර ඔක්සිජන් සෛලවලට ගෙනියන්න ඕන නිසා වැඩි වැඩියෙන් රුධිරය පොම්ප කරන්න ඕන නිසා මේ කරන ස්පන්දන වේගය වැඩි වෙලා වැඩියෙන් රුධිරය සපයනවා. ඊගාවට හෘදයේ මේ ක්‍රියාකාරීත්වය බලන්න විද්‍යුත් කන්තුක රේඛනයක් සාමාන්‍යයෙන් කියන්නේ ECG සටහනක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්. හෘදයේ තියෙන කපාටවල තියෙන හෘදයේ තියෙන විවිධ රෝගී තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. මොකද මේකේ මේ විද්‍යුත් කන්තුක රේඛන සටහනේ පවතින ස්වરૂපය නැත්නම් සම්මත හැඩයක් තියෙනවා. ඒ හැඩේ වෙනස් වීම මගින් විවිධ රෝග හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න අපිට වැදගත් වෙනවා හෘදයේ හඬක්. මේ හඬ අපි ලප්ඩප් කියන නමින් හඳුන්වනවා. මේ හඬ ඇති වෙන්නේ ද්විතුණ්ඩ කපාටය සහ ත්‍රිතුණ්ඩ කපාටය වැහෙනකොට ලප් හඬකුත්, අඩසඳ කපාට වැසෙනකොට ඩප් හඬකුත් ඇහෙනවා. එතකොට මේ හඬේ කිසියම් වෙනසක් සිද්ධ වුණොත් ඒ මගිනුත් අපිට හෘදයේ සම්බන්ධ විවිධ රෝග හඳුනා ගන්න පුළුවන්. ලප් කියන හඬ තරමක් ඇදිලා යන හඬක්, ඩප් කියන්නේ ක්ෂණිකව ඇතිවන හඬක්. එතකොට මේ හඬ මගින් විවිධ රෝග හඳුනා ගැනීම අපිට කරන්න පුළුවන්. වෙන සම්බ ගන්නවා ආයිබෝවන්.